දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ නවවන දේශනයයි මේ. සංසාරගත සත්වයා මේ භවනාටකයේ දක්වන නිස්සාර, ශූන්‍ය, විකට රැඟුම සම්බන්ධයෙන් ඒ විකට රැඟුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක්‍රමයෙන් ප්‍රකටවන ආකාරය ගැන අපි තරමක් දුරට පසුගිය දේශනයේදී විස්තර කළා. නාමයේ රූපෙහි සෙවණැල්ලක් පමණක් බව හෙළිවන්නේ රූපේ පදනම වන ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචරයා ඉරියව් පැවැත්වීම ආදිය කරන අවස්ථාවේදී බවත් අපි සඳහන් කළා. අභිරූපණ නාට්‍ය නැමැති එක්තරා නාට්‍යයක් උපමා වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍යයේ විශේෂත්වය වේදිකාවේ යම්කිසි දෙයක් නොමැතිව දෙයක් ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් එක්තරා විදිහක හාස්‍ය ජනක ජවනිකා මවන නාට්‍ය විශේෂයක් නිසා ගොළු නාට්‍ය විශේෂය. අන්නේ ගොළු නාට්‍ය පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට වැටහෙන්නේ ඒ යෝගාවචරයට වැටහෙන්නේ ඉරියව් පැවැත්වීමේදී අර නාම ධර්මයන් රූපය ඇසුරු කොට තිබෙන බව වැටහෙන්න පටන් ගන්නවා. සතර මහා භූතයන් ශූන්‍ය වශයෙන් වැටීමේදී ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථා යථාවාපනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති කියලා එක්තරා පාඨය සතිපට්ඨාන සූත්‍රය. යම් යම් ආකාරයකින් යෝගාවචරයාගේ කය පිහිටා තිබේද ඒ ආකාරයෙන් මන අනුවණින් දැනගනි කියන එකයි. මෙන්න මෙතනිනුත් අපට පේනවා හරියට අර යම්කිසි නාට්‍යයක් රඟදක්වන නඩුවකගේ හෝ නිළියකගේ අංග චලනය, හස්ත මුද්‍රා ආදිය දෙස බලා සිටමින් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා වගේ තමාගේ ශරීරය ඒ ඉරියව් පැවැත්වීමේදී පිහිටා තිබෙන ආකාරය මෙනෙහි කරනකොට මේකත් හරියට ඒක පුද්ගල නාට්‍යයක් නරඹනවා වගේ නාට්‍ය ආකාරයක් තියෙනවා. ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නැරඹීම සම්පජඤ්ඤ පබ්බේන කුද්දක ඉරියාපත එහෙම නැත්නම් කුඩා ඉරියව් මෙනෙහි කිරීමේදී සිදුවෙනවා. ඊටාත්ම සියුම් මන්දමින් ලෝක සත්‍යා සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය අනුව සත්කාය දෘෂ්ටියේ දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතයින් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිසි රූප ආරම්මණ මවා ගන්න සිරිතක් තියෙනවා. අපාවට තියෙන දේවල් ඒ රූප ධර්මයන් හැටියට හඳුනාගන්නේ අර සතර මහා භූතයින් උපාදාන හැටියට අර ගැනීමෙන්. රූපේ හැඳින්වීමේදී යොදන පාඨයෙන් මේ වගක් හැඟෙන්නේ. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයිනුත් සතර මහා භූතයින් උපාදාන කරගෙන ඒ රූපය. මෙතන උපාදාන කියන එකේ එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මවාගන්නේ නාම ධර්මයන් පිහිට කරගෙන. මෙන්න මේන් එක්තරා සාපේක්ෂතාවකුයි අපට හෙළිවන්නේ. මේ සාපේක්ෂතාව තුළින් කෙනෙකු දකින්නේ ඒ දෙකේම ශූන්‍යත්වයයි. මේ නාමයේ රූපයේත් ඒ දෙකේම ශූන්‍යත්වයයි. මෙන්න මේ සාපේක්ෂතා මූල ධර්මය බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අනියම් ආකාරයකින් ප්‍රකට වෙනවා. ඒ සූත්‍රය ඒ තරම් ප්‍රකට නැති නිසා ඒවා ගැන සැලකිල්ලක් යොමුවන්නේ නැහැ. හොඳ වටින සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ හත පාදූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධ දේශිත පාඨයක් සඳහන් වෙනවා. එක්තරා උපමාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. නමුත් එතන සාපේක්ෂතා මූල ධර්මයයි එයින් ප්‍රකටවන්නේ. මෙන්න මේ විදිහටයි මේ සූත්‍රය කියවෙන්නේ. හත්තේසු භික්කවේ සති ආදාන නික්ඛේපණ පඤ්ඤායති. පාදේසු සති අභික්කම පටික්කම පඤ්ඤායති. පබ්බේසු සති සම්මිජන පසාරණං පඤ්ඤායති. කුච්චිස්මින් සති ජිඝච්ඡා පිපාසා පඤ්ඤායති. හත්තේසු භික්කවේ සති මහණෙනි අත් ඇති කල්හි ආදාන නික්ඛේපණ පඤ්ඤායති. ගැනීමක් තැබීමක් දක්නා ලැබේ. පාදේසු සති පා ඇති කල්හි අභික්කම පටික්කම පඤ්ඤායති. ඉදිරියට යාමක් ඒමක් දක්නා ලැබේ. පබ්බේසු සති සම්මිජන පසාරණ පඤ්ඤායති. අඟිනි පුරු කියලා දෙයක් තිබෙන කල්හි නැමීමක් දිගහැරීමක් කියලා දෙයක් තියෙනවා. කුච්චිස්මින් සති දිඝච්ඡා පිපාසා පඤ්ඤායති. කුසක් ඇති කල්හි කුසගින්න සහ පිපාසාවක් දක්නා ලැබේ. ඒකෙම අනිත් පැත්තම ඊළඟට තියෙනවා. හත්තේසු භික්ඛවේ අසති ආදාන නික්ඛේපණං න පඤ්ඤායති. පාදේසු අසති අභික්කම පටික්කම න පඤ්ඤායති. පබ්බේසු අසති සම්මිජන පසාරණං න පඤ්ඤායති. කුච්චිස්මින් අසති දිඝච්ඡා පිපාසා න පඤ්ඤායති. ඒකේ අර්ථ තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්ම අත් නැති කල්ලි අර කියාපු විදිහට ගැනීමක් තැබීමක් දකින්න ලැබෙන්නේ නැහැ. පා නැති කල්ලි ඉදිරියට යාමක් කීමක් කියලා දෙයක් දකින්නට නැහැ. ඇඟිලි පුරුක් කියලා නැති කල්ලි හැකිලීමක් දිගහැරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. කුසක් නැති කල්ලි කුසගින්නක් විපාසයක් නැහැ. මෙතනදී කියවෙන්නේ සාපේක්ෂතා මූල ධර්මයයි. සතිපට්ඨාන භාවනාවෙන් යෝග කර්මයේ යෙදෙන ඇතම් කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් රූප ධර්මයක් නැහැ. නමුත් නාම ධර්මයක් තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් අත් නැහැ. නමුත් ගැනීමක් තිබීමක් තිබෙනවා. පා නැහැ. නමුත් යාමක් වීමක් තියෙනවා කියලා මේ විදිහට ක්‍රියාමාත්‍ර පමණක් දෘෂ්ටි ග්‍රහයෙන් ගන්නත් ඉඩ තියෙනවා. ඒවා එහෙම අරගෙන කෑලි වලට කඩන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන වැදගත් වෙන්නේ මේ දෙකම සාපේක්ෂක බව අවබෝධ කර ගැනීමයි. ඒ සාපේක්ෂකත්වයේ තුලින් දකින්නේ දෙකේම ශූන්‍යත්වයයි. එහෙම නැතුව එකක් පමණක් දැරිව ගත්තොත් එතන දෘෂ්ටියක්. එතන ගැඹුරට යන්නේ නැහැ. නාම රූපයේ ශූන්‍යත්වයේ වටහා ගන්න බැරි වෙනවා. හරියට අපි සඳහන් කළ අභිරූපණ නාට්‍යයේ ජවනිකාවක් නරඹන ප්‍රේක්ෂකයෙකු විසින් ඒ වේදිකාවේ නැති අය නැති දේ ඇති කියලා හිතා ගන්න ඕන ඒ රඟපෑම් තේරුම් ගැනීමට නම්. ඒවා තියෙන හැටියට හිතාගෙනයි ඒ රඟපෑම් තේරුම් ගන්න. අන්න ඒ විදිහ දෙයක් මේ. නාමයක් රූපයක් එකිනෙකට සාපේක්ෂක වශයෙන් පවතින්නේ. මෙන්න මේ සාපේක්ෂතාව තුලින් කෙනෙක් දකින්නේ අර ශූන්‍යතාවයි. දැන් අපි මේ නාට්‍ය චිත්‍රපට උපමා ආදී දැක්වුවේ ඇත්ත වශයෙන්ම සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම් කිසි හැඟීමක් දීමටයි. සංස්කාර කියන එක මේ නාට්‍ය චිත්‍රපට ආදී ගැන කල්පනා කරනකොට බොහොම ගැළපෙනම වචනයක්. එක්තරා ප්‍රයත්නයකින් කරන එක්තරා මහා පෑමක් හඟවනවා. ඒවායේ අසත්‍ය බව ඉබේටම වැටහෙනවා. එතනම තියෙනවා අසත්‍ය බව. මේ භවනාටකයේ අනිත්‍ය සංඥා මගින් කරන්නේ මේ භවනාටකයේ ඇති දේවල් පිළිබඳව නිත්‍ය සංඥා පහකරන එකයි. නිත්‍ය සංඥා ඉවත් කිරීමෙන් කියන්නේ කුමක්ද? ඒ නිත්‍ය සංඥා ඉවත් වෙනකොට නිමිති ගැනීමක් නැහැ. නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍රානුව කෙනෙක් නිමිති ගන්නෙ. නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. නිමිති අනුයන්ජන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව තණ්හා වශයෙන් ප්‍රණීතිය ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිත කිසි දෙයකට යොමු කිරීමක් නැති වෙනවා. පණිදියක් නැති වෙනවා. ඊළඟට පණිදියක් නැති වෙනකොට ඒ වාට ඉලක්කය වන සාරයක් හරයක් දකින්න නැති වෙනවා. ওই විදිහට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමුක්ති තුන ඔස්සේ තමයි මේ භවනාටකේ නිරෝධය වන්නේ. මේ භවනාටකේ නිරෝධය සැලසෙන්නේ ඒකෙන්. අන්න ඒකට ප්‍රධාන වශයෙන් උපකාර වන එක තමයි අනිත්‍ය සංඥා. අනිමිත්ත විමුක්තියට උපකාර වන ඒ අනිත්‍ය සංඥාවට උපකාර වන හැටියට මේ කරපු විවරණයට අනුව අපට පුළුවන් මුළු මහත් ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දක්වන සමහර සූත්‍ර ඇත්ත වශයෙන්ම මේ භවනාටක අදහසින් අරගෙන මේ වායේ අනිත්‍ය ස්වභාවය දකින්න. අපි කලිනුත් සඳහන් කළා සත්සුරියුග්ගමන සූත්‍රය ගැන. ඉරවල හතක් පායනකොට මේ ලෝක ධාතුව මේ තරම් සත්‍රුවන් වලින් පිරුණු මේ තරම් වටිනා දෙයින් පිරුණු හැටියට සලකන මුළු මහත් ලෝක ධාතුව එකම ගිනි ජාලාවක් වෙලා දැවිලා ගිහිල්ලා අන්තිමට ඒ සූත්‍රය සඳහන් වෙනවා. ගිතෙල් දැවුන තැනක එහෙම නැත්නම් තෙල් දැවුන තැනක අලුවක් දැලිවත් ඉතිරිවන්නේ නැතිව වගේ මේ මුළු මහත් ලෝක ධාතුව ගිනිපත් වෙලා කිසිම දෙයක් ඉතිරිවන්නේ නැහැ කියලා. ඒකෝර අනිත්‍ය සංඥා ඔස්සේ ශූන්‍යතාවට යොමු වෙනවා ඉබේටම. මේ ලෝක වේදිකාවේ සිටින නළු නිළියන් පමණක් නොවේ තිබෙන සියලුම සැරසී ලෝක වේදිකාවත් සමගම නම් කිසි අවස්ථාවක මෙන්න මේ විදිහට විනාශ වෙලා යනමයක් කිසිම දෙයක් ඉතිරිවන්නේ නැත කියලා
ඒ සංඥාව දැඩිව වැටුණත් මනසකට
අර කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ කියන ආශ්‍රය ධර්ම වියලෙවන තරමට දැඩිව වැටුණොත් හිතකට
අන්න එතනම මුක්තිය තියෙනවා. ඒක නිසා වෙන්න පුළුවනි සත්සුරු විගමන ආදී ඒ සූත්‍ර අහලා ඒ ක්ෂණයෙන් නැතම් කෙනෙක් රහත් වුණා. අනිත්‍ය සංඥාව ඒ අතින් බැලුවම ඉතාමත් ප්‍රබල දෙයක් බව දක්වනවා.
අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලීකතා සම්මං කාමරාගං පරියාදීති සම්මං රූපරාගං පරියාදීති සම්මං භවරාගං පරියාදීති සම්මං අවිජ්ජං පරියාදීති සම්මං අස්මිමානං පරියාදීති සමුහಂತಿ.
මේ අනිත්‍ය සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි සියලුම කාමරාගය අවසන් වෙනවා, කෙලවර කරනවා, රූපරාගය කෙලවර කරනවා, භවරාගය කෙලවර කරනවා, අවිද්‍යාව කෙලවර කරනවා, අස්මිමානය කෙලවර කරනවා, නසනවා, විනාශ කරනවා. අන්නේ විදිහට අනිත්‍යතාව ඔස්සේ ශූන්‍යතාවට නැඹුරු වීමයි ඊළඟට තියෙන්නේ.
අනිත්‍ය සංඥා භික්ඛවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඨාති. අනත්ත් සංඥී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිඨේව ධම්මේ නිබ්බාන.
කියලා සමහර දැනක සඳහන් වෙනවා. අනිත්‍ය සංඥාව ඇති භික්ෂුවට අනත්ත් සංඥාව පිහිටනවායි. අනත්ත් සංඥාව ඇත්තේ දිඨු දෙමියෙහිම නිවන වන අස්මිමාන සමුග්ඝාතේට අස්මිමානෙ උගුලුවා හැරීමට විනාශ කිරීමට පැමිණෙනවා කියන ඒ පාඨෙනොත් හැඟෙනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනාකම. එතකොට මේ ඔස්සේ කල්පනා කරලා බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර ධම්මපද ගාථාවල සමහර විට පරස්පර විරෝධී හැටියට පෙනෙන සමහර ගාථා.
පුත්තාමත්ථි ධනම්මත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධන
කියලා එහෙම සඳහන් වෙන්නේ මට පුත්තු ඇත ධනෙ ඇත කියා බාලයා වෙහෙසේ තමාට තමාවත් නැත කොයින්ද පුත්තු කොයින්ද ධන කියලා එහෙම ප්‍රකාශ වෙන්නේ තමාට තමාවත් නැත කියන අදහස දැඩි අනාත්ම සංඥාව අර ශූන්‍යතාවට නැඹුරු වෙන පැත්තයි මෙතන තියෙන්නේ. ශුන්‍යමෙදන් අත්තේනවා අත්තනියෙනවා ආත්ම වශයෙන් ගතිය දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැත කියන අදහස. සමහර කෙනෙක් මේ ශුන්‍යත කියන වචනේට බය යම් යම් හේතු නිසා. ඒ නිසාම තමයි අපි පළවෙනි දේශනයේදීම සඳහන් කළේ ශුන්‍යතාව ප්‍රතිසම්යුක්ත සූත්‍ර ගැන කල්යාමේදී සංඝයා වහන්සේලාගෙන් සැලකිලි අඩු වෙන බව. ඒවට කන් යොමු නොකරන බව, ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව බුදු පියාණන් වහන්සේ කල් තබාම අනාගත භය හැටියට දක්වලා තියෙනවා. අන්න එතකොට මේ ශුන්‍යත කියන වචනේ ඇති වැදගත්කම අපිට පේනවා. සමහර සූත්‍ර දේශනාවලින් විශේෂයෙන්ම සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටස් තියෙන ග්‍රන්ථයක් තමයි සුත්ත නිපාතය. එිනුත් පාරායන වර්ගයේ විශේෂයි අට්ඨක පාරායන වර්ග දෙක. මේ පාරායන වර්ගයේ තියෙනවා මෝඝරාජ මානව පුච්ඡා කියලා සූත්‍රයක්. මෝඝරාජ නමැති බ්‍රාහ්මණ මානවකෙක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්න.
කතං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සේ ලෝකයේ දෙස කවර ආකාරයකින් බලන්නේ කුව මාර්යාන දකීද මාර්යාගේ ඇසට හමුනෝ වේද කියන එකයි
බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ සදා සතෝ අත්තාණු දිඨින් ඌහච්ච එවං මච්චතරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජා නපස්සති. මෝඝරාජේ හැම කල්හිම සතිමත්ව ලෝකය ශූන්‍ය වශයෙන් බලව ආත්මය පිළිබඳ සියුම් වූ ඒ දෘෂ්ටිය මුලින් උපුටා දමා මෙන්න මේ ආකාරයෙන් මාර්යාගෙන් මරණයෙන් එතෙර වූක් වන්නේ. ලෝකයේ දෙස මේ විදිහට ශූන්‍ය වශයෙන් බලන තැනැත්තාව මාර්යාන දකි. මෙතනොත් අපට පේනවා ශූන්‍යතාව පිළිබඳව අවසානයේ මුළු මහත් ධර්මයම අර ලෝක ධාතු වගේම ශූන්‍යත්වයටයි නැඹුරු වෙන්නේ. මෙන්න මේ ශූන්‍යතාව නිසාම තමයි ඊතාවතම වටිනා පාඨයක් සඳහන් වෙන්නේ චූල තණ්හා සංඛේ සූත්‍රයේ. මෙතුම් සංගයේ චූල තණ්හා සංඛේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම ශක්‍රියයි එක කියන්නේ ශක්‍රයාට දෙසු එක්තරා විශේෂ දේශනාවක සඳහන් පාඨයක් හැටියට. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාර. ඉතාම කෙටි පාඨයක්. නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක සිංහලට නගනකොට සබ්බේ කියන්නේ නම් හැම දෙයක්ම. නමුත් අපිට මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශණයෙන් නොගත යුතුය කියලා. අභිනිවේස කියලා කියනවා. අපි සමහර අවස්ථාවල පරිවර්තනය කළ රින්දා ගැනීම කියලා. දෘෂ්ටි පිළිබඳ විශේෂයෙන්ම අභිනිවේශ කියන වචනය යොදනවා. දෘෂ්ටි වලට රින්දා ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් ලෝකයාගේ සිත් කළ තිබෙනවා. යම් කිසි දෙයක් මැව්වට පස්සේ ඒක ඇතුළට රින්දා ගන්නවා. මේ අභිනිවේශ කියන වචනේ රින්දා ගැනීම අදහස තියෙනවා. සබ්බේ ධම්මානාරං අභිනිවේසාය කියන්නේ ආරක්ෂාව පතාගෙන ආත්ම වශයෙන් අරගෙන කිසිම දෙයකට ඇතුල් වෙන්න සුදුසු නැහැ. කිසිම දෙයක් දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරන්න අල්ල ගන්න සුදුසු නැහැ කියන එකයි තේරුම. සබ්බේ ධම්මානාරං අභිනිවේසාය. මෙන්න මේ වටිනා ධර්මය ගැන කල්පනා කරලා බලනකොට මේ සබ්බේ ධම්මානාරං අභිනිවේසාය කියන ධර්මය මෙතනින් අපට පෙනෙන්නේ හැම දෙයකම ඇති ශූන්‍යත්වයයි. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට එක්තරා වටිනා සූත්‍රයක් සොයාගන්න පුළුවන් වෙනවා. අංගුත්තර නිකායේ අටක නිපාතයේ කිං මූලක සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, දැන් මහණෙනි නුඹලාගෙන් අනෙතියසික පරිබ්‍රාජකින් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මාලාවක්. නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ? මොනවද ප්‍රශ්න? කිං මූලතා උසෝ සබ්බේ ධම්ම, කිං සම්භව සබ්බේ ධම්ම, කිං සමුදය සබ්බේ ධම්ම, කින් සමෝසරණ සබ්බේ ධම්ම, කින් පමුඛා සබ්බේ ධම්ම, කින් ආධිපතේය සබ්බේ ධම්ම, කිමුත්තරා සබ්බේ ධම්ම, කින් සාරා සබ්බේ ධම්ම කියලා මේ ප්‍රශ්න අටක් අහනවා. මේ ප්‍රශ්න අටේ අර්ථය අපි ඉස්සෙල්ලා ගනිමු. අනේ තීර්ථක පරිබ්‍රාහිකින් උඹලගෙන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මොනවද? සබ්බේ ධම්ම. අර කලින් කියාපු සබ්බේ ධම්මාමයි මෙතන හැදින්නේ. සීල ධර්ම. එහෙම නැත්නම් හැම දෙයක්. හැම දෙයකම මූල කුමක්ද? කින් මූලක සබ්බේ ධම්ම. කින් සම්භව සබ්බේ ධම්ම. හැම දෙයකම හට ගැනීම ප්‍රභවයේ කුමක්ද? කින් සමුදය සබ්බේ ධම්ම. හැම දෙයකම පැන නැගීම සමුදය කියන එක අර පටිච්චසමුප්පාදයේ හැඟෙ වෙන වචනයක්. හැම දෙයකම පැන නැගීම උදාව කුමක්ද? කින් සමෝසරණ සබ්බේ ධම්ම. හැම දෙයක්ම ගිහිල්ලා කොතැනටද එකතු වෙන්නේ? හැම දෙයකම එක් රැස් වීම කොතැනද? කින් පෞඛා සබ්බේ ධම්ම. හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොට ඇත්තේද? කුමක් පෙරටු කරගෙන ඇත්තේද? කින් ආධිපතේය සබ්බේ ධම්ම. හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද? කින් උත්තරා සබ්බේ ධම්ම. උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා. ලෝකෝත්තර කියන එකේ ඈතරවීම කියන අර්ථය තියෙනවා. මෙතන උත්තර කියන්නේ ඉහළම තැන, ශ්‍රේෂ්ඨම දේ. මුදුන කියන අදහසක් තියෙනවා. ඈතරවීම කියන අදහසටත් මේක ළඟයි. බොහොම ගැඹුරු අර්ථ රාශියක් තියෙනවා උත්තර කියන වචනේ. කින් උත්තරා සබ්බේ ධම්ම. හැම දෙයකම උත්තර අවස්ථාව, එහෙම නැත්නම් ඉහළම තැන කොතනද? මුදුන කොතනද? කින් සාරා සබ්බේ ධම්ම. හැම දෙයකම සාරය කුමක්ද? මේ ප්‍රශ්නට ඇහුවාම මේ සංඝයා වහන්සේලා කියනවා අපිට නම් මේකට උත්තර හොයාගන්න බෑ කියලා. ඒ විදිහ අවස්ථාවල සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකානෝ භන්තේ ධම්මා, භගවන් නෙත්තිකා, භගවන් පටිසරණා කියලා. ඔය විදිහට භාග්‍යතුන් වහන්සේගෙන්මයි අපිට මේ ධර්මය ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ, අපේ පිළිසරණ භාග්‍යවතුන් වහන්සේමයි. භගවතු සුත්තා භික්ඛු ධාරිසන්ති කියලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණේ වැටහිවා කියලා අපිට කියලා දෙන්න, අපිට නම් තේරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඊ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට මේකට පිළිතුරු දෙන්න සිද්ධ වුණා. අහුවත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එක ඊළඟට කියන්නේ. අන්නේ තීර්ථක පරිබ්‍රාජකින් උබලගෙන් ප්‍රශ්නකට ඇහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු අටක් දෙනවා. ඡන්ද මූලකා උසු සබ්බේ ධම්ම. ඇතනි හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේ. මනසිකාර සම්භව සබ්බේ ධම්ම. හැම දෙයක්ම මනසිකාරය මෙනෙහි කිරීම සම්භව ස්ථානේ, එහෙම නැත්නම් ප්‍රභවය ප්‍රභව ස්ථානේ කොට ඇත. හට ගැනීම කොට ඇත. ඊළඟට පස්ස සමුදය සබ්බේ ධම්ම. හැම දෙයක්ම ස්පර්ශයේ සමුදය ස්ථානේ කොටගෙන ඇත. පැන නැගින ස්ථානේ හැටියට අරගෙන ඇත. වේදනා සමුසරණ සබ්බේ ධම්ම. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක්රැස් වීම, හරියට පරාල ටික ගිහිල්ලා මුදුන් මහලට එකතු වෙන්න වගේ ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමෝසරණ සබ්බේ ධම්ම. සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්ම. කිං ප්‍රමුඛා කියන ප්‍රශ්නයට පිළිතුර මොකක්ද? කුමක්ද ප්‍රමුඛ කරගෙන තියෙන්නේ? හැම දෙයක්ම සමාධිය ප්‍රමුඛ කරගෙනයි තියෙන්නේ. කිං ආධිපතේය සබ්බේ ධම්මා කියන එකට පිළිතුර සතාධිපතේය සබ්බේ ධම්මා. හැම ධර්මයක්ම හැම දෙයක්ම සති ආධිපති කොටගෙන තිබෙනවා. පඤ්ඤුත්තර සබ්බේ ධම්මා. හැම දෙයකම උත්තර තැන, එහෙම නැත්නම් ඊතර වීමේ ස්ථානයේ මුදුන් තැන, ඉහළම තැන ප්‍රඥාවයි. විමුක්ති සාරා සබ්බේ ධම්මා. හැම දෙයකම සාරය හරය විමුක්තියයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතුව තිබෙනවා. ඇයි බුදු පියාණන් වහන්සේ ඇසුවේවත් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට නුඹලගෙන් ඇහුවොත් මේ විදිහට කියපල්ලා කියලා. එහෙම ප්‍රශ්නයක් පැන නැගුණේවත් නැහැ. මේකට හේතුව අපට හිතා ගන්න පුළුවන්. බුද්ධ කාලයේ හිටිය නොයෙකුත් අන්‍ය තීර්ථකයන් අතර, බ්‍රාහ්මණ ආදීන් අතර නොයෙකුත් මතභේද තිබුණ යමක් තිබුණා යමක් දෙයක් වන්නේ කොහොමද? දෙයක හරය කුමක්ද? ওই විදිහේ ප්‍රශ්න. ඒගොල්ලොම හදාගෙන ඒගොල්ලොම ඒකට හොඳට උත්තර හදාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගේ අනාත්ම ධර්මයට තමයි මේකට උත්තර දෙන්නව. ඒක නිසා අර සංඝයා වහන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණේ අපිට නම් තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේම කියන්නේ කියලා. අන්නේ තියෙතකින් යොදාගෙන තිබුණ පිළිතුරු මොනවාද? ආත්මවාදය, ඊශ්වර නිර්මාණවාදය අනුව මේ හැම දෙයක්ම එක්කෝ බ්‍රහ්මයාවෙන් පටන් ගත්තා. එහෙම නැත්නම් මේ වයස් සාරයේ සරිය තමයි ආත්මය, ආත්ම සාරය. ওই විදිහට ඒගොල්ලන්ට තිබුණ හොඳ පිළිතුරු රාශියක්. මේ හැම දෙයක්ම පිළිබඳව දාර්ශනිකයන් අතර ලොකුම ප්‍රශ්නයක් තමයි යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ කාලයේත් මේ ප්‍රශ්නේ හැම දිනෙකම අහන ප්‍රශ්නයක්. ඒතරම් ගැඹුරු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ අවාසනාවකට වගේ අටුවාදී විවරණවලදී මේ ගැඹුරු අංශය ගැන ඒ තරම් තැකීමක් නැතිව මෙතන අරගෙන තියෙන කුසල් ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක්. මොකද ඡන්ද කියන වචනය තියෙනවා මෙතන. බුදු පියාණන් මහර්ෂයේ දුන්න පිළිතුරේ. සති කියලා වචනයක් තියෙනවා. සමාධි කියලා තියෙනවා. පඤ්ඤා කියලා තියෙනවා. ඉතින් හිතලා තියෙනවා මේ අහන්නේ කුසල් ධර්ම ගැන කියලා. මේ ධර්මයේ තියෙන කුසල් ධර්ම වල මුල මොකක්ද? කුසල් ධර්ම හටගන්නේ කොහේද? ඌක ගැනයි කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල අකුසල දෙකටම බලපාන එක්තරා මූල ධර්මතාවක් මෙතන ප්‍රකාශ වෙනවා. ධම්මපදයේ මුල් ගාථා දෙක දිහා බැලුවාම මේ ගාථා දෙකේම කුසල අකුසල දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන පද දෙකෙන්. ඒ ගාථා දෙකේම එතන සඳහන් වෙන්නේ යම්කිසි පොදු ධර්මතාවක්. ඒ පද දෙක මේ කාලේ කුජාකාරයට තේරුවා. ඒකේ මූලික අදහස ගත්තොත් ඉතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගම කොට ඇත්තේ. මනස මුල් කරගෙන මනස ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ. මනසින්ම සකස් වූ දේවල් මේක කුසලුත් වෙන්න පුළුවන්, මේක අකුසලුත් වෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ දෙපැත්තටම අරගෙන මේ සූත්‍රයේ තෝරාගත යුත්තේ. එතන විශේෂයෙන්ම තවත් කිව යුතු දෙයක් තියෙනවා. ඡන්දාදී වචන පසු කාලයක මේවා ඒකාන්ත කුසල් ධර්ම හැටියට තෝරන ක්‍රමයකට ඇති වුණා. දැන් සති කියන වචනේ දුටුවේ හැටියෙම සම්මා සති කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක කුසල ඡන්දේ, කත්තු ගම්මිතා ඡන්දේ, ওই විදිහටයි පරිවර්තනය කරන්නේ. නමුත් මේ බුද්ධ දේශනා විශේෂත්වයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය අනුව ක්‍රමක්‍රමයෙන් ඕපනායක වශයෙන් ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය දියුණු කිරීම සඳහායි. සමහර විට දේශනාව ආරම්භයේදී පදයක යොදන අර්ථය නොවේ දේශනාව අවසාන වෙනකොට තියෙනවා. අන්නේ විදිහ ක්‍රමයක් තියෙනවා. ඡන්ද කියන වචනේ හොඳ අර්ථයකුත් තියෙනවා, නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියන තැන ඡන්දයන් අගහන් කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්නේ එතන ඡන්ද කියලා කියන්නේ තණ්හාව. ඒකාන්ත වශයෙන්ම තණ්හා වශයෙන් ලෝකයා ගන්න ඒ ක්ලේශ ධර්මය පිළිබඳවයි එතන අඟවන්නේ. ඡන්ද ඡන්ද රාග වශයෙන් ඊළඟට ඡන්ද ඉදිපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට සලකනවා. නමුත් ඒක කුසල ධර්මයක් වුණු පමණින් අර ඡන්ද පවුලට අයිති නැති දෙයක් හැටියට සලකන්න නරකයි. ඒ බව අපට හොඳට හෙළි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. අතුරු සූත්‍රත් සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා. පදේ කාර්ත්‍ය තීරුම් කිරීමේදී සංයුත් සංගීත සූත්‍රයක් තියෙනවා. ඉදිපාද සංයුත්තේ උන්නාභන නැති බ්‍රාහ්මණේ ආනන්දහමතුන් දකින්න ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ඡන්ද කියන වචනේ පිළිබඳ කාරණයක් මෙතන. බ්‍රාහ්මණයා අහන ප්‍රශ්නය කිමත්‍යං නුකෝ භෝ ආනන්ද සමනේ ගෞතමී බ්‍රහ්මචර්යං මුස්සති. භවත් ආනන්දේ ශ්‍රමණ ගෞතමයන් වෙත බඹසර වාසය කරන්නේ කුමක් සඳහාද? කුමක් පිණිසද? එකපාරටම ආනන්ද සමයන් අහදි පිළිතුරු දෙනවා. ඡන්ද පහනත්තං කෝ බ්‍රාහ්මණ භගවති බ්‍රහ්මචර්යං මුස්සති. බ්‍රාහ්මණි භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වාසන්නේ ඡන්දේ ප්‍රහාණය කිරීම සඳහා. ඊළඟට අහනවා මේ බ්‍රාහ්මණයා අතිපන භෝ ආනන්ද මග්ගෝ අතිපටිපදා ඒතස්ස ඡන්දස පහන. මේකට ඡන්ද ප්‍රහාණය සඳහා යම්කිසි ප්‍රතිපදාවක් යම්කිසි මාර්ගයක් තියෙනවද කියලා. ඉසිය කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. මාර්ගය හැටියට ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි වැදගත් කාරණේ තිබෙන්නේ. ඉදිරිපත් කරන්නේ අර ඉද්ධිපාද හත. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. வீர சமாதி பதான சங்கார சமன்னாகதம் இத்தி பாதம் பாவேதி. சித்த சமாதி பதான சங்கார சமன்னாகதம் இத்தி பாதம் பாவேதி. வீமாம்சா சமாதி பதான சங்கார சமன்னாகதம் இத்தி பாதம் பாவேதி. ඡන්ද විරිය චිත්ත වීමංසා කියන මේ ඉදිබාද හතරයි ඡන්ද නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා.
ඊ අවස්ථාවේ බ්‍රාහ්මණයාට මේක ගැටලුවා.
එහෙමනම් මේක නැති වෙන්නේ නැහැනේ, තිබෙනවනේ ඡන්දේ ඉතිරි වෙනවනේ. ඡන්දේ නීවපන ඡන්දක් පදහිස්සති इति නේතං ඡානං විජ්ජති. ඡන්දයෙන්ම ඡන්දේ නැති කරනවා කියන එක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා. ඊවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපමාවක් හැටියට දක්වන්නේ බ්‍රාහ්මණිය නුඹ දැන් මේ ආරාමයට එනකොට යම් ඡන්දයක් තිබුණා. ආරාමයට එීම සඳහා මෙතෙන්ට ආවට පස්සේ මේ ඡන්දය පටිප්පස්සද්දෝ ඒ ඡන්දය සංසිඳුණා. අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියලා කියන මෙතන ඡන්දය කියන්නේ තණ්හාව. තණ්හාව නැති කිරීම කියන එකට ඇති තණ්හාව සඳහායි මෙතන මුලින් යොදලා තියෙන්නේ. ඡන්ද කියන වචනය ඡන්දය නැති කිරීම සඳහාමයි. මේ ඡන්ද ඉදිපාදයේ භාවනා කරන්නේ. එතකොට වචන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන. ඡන්දේජ්ජපාදයට අර ඡන්ද පෞලටම අයිති එකක්. ඡන්ද ප්‍රහාණය සඳහා ඡන්දයක් ඕන වෙනවා. මේක මධ්‍යම ප්‍රතිපදාවේ විශේෂ මූලධර්මයක්. මේ ඡන්දේ කියන වචනයට සමහර කෙනෙක් බොහොම කැමතියි. තණ්හාව කියන වචනයට අකමැති. ඒක නිසා සමහර විට නිවන් දැකීමට තියෙන තණ්හාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධ හැටියට හිතන්න ඉඩ තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේම තවත් දේශනාවක එක්තරා ගිලන් භික්ෂුණියකට කළ දේශනාවක් තිබෙනවා. තණ්හන් නිසායි ප්‍රසන්නහ පහතබ්බා කියලා. ඒත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ විශේෂ කාරණයක් එතන නේද වෙන්නේ. තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්න කියලා. හැබැයි එතන තණ්හාව කියන්නේ ඕලාරික තණ්හාව නොවේ. යම් කිසි කෙනෙක් අහවලා රහත් වුණා කියලා අහන්න ලැබුණාම යා රහත් වුණා නම් මාත් රහත් වෙන්න ඕන කියලා එක්තරා විදිහක තණ්හාවක් එතන තියෙන්නේ. ඊටාම සිවු තණ්හාව. නමුත් ඒ තණ්හාව උපකාර වෙනවා අර තණ්හාව ක්ෂය කිරීම සඳහා. ඒක නිසා මේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම නිවන පිළිබඳව රති කියන වචනය පවා සමහර විට උදේ. තණ්හක්ඛේ රතෝ හෝති කියනකොට මහා පුදුම වචනයක්. තණ්හක්ඛේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා තණ්හා ක්ෂය කිරීමට ඇලිලා රති කියන එක සමහර විට නරක වචනයක් හැටියට සලකනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා අර යමක උපකාරකෙන්න තවත් එකක් ඉවත් කිරීමේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මයේ අනුව ඡන්ද කියන වචනය, තණ්හා කියන වචනය සමහර විට නෙක්ඛම්මසේ දෝමනස්ස ඔය ආදී නොයෙකුත් පදේ වලලා තියෙනවා නිවන් දැකීමට තිබෙන ආශාව පිළිබඳව. ඒ නිසා මෙතන මේ ඡන්ද මූලික සබ්බේ ධම්මා කියන එක අවශ්‍යයෙන්ම ගත යුතු නැහැ. මේක කුසල ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කෙටියෙන් කියතොත් කියන්න තියෙන්නේ මුචා සති මුචා සමාධි ආදී පද සූත්‍ර දේශනාවල එතෙම් පිටින්ද තියෙනවා. එතකොට අපි දැන් මේ මෙතන තියෙන ධර්ම කොටාශවල ඉගෙනගට ඇති සම්බන්ධතාවක් ඒ පිළිබඳ යම්කිසි ගැඹුරු අර්ථයකට ඇද්ද කියන එකත් විමසල බලමු. ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්ම. අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් ඔන්න යම්කිසි කෙනෙක් කූරියක් අරගෙන කිට්ටු වෙනවා. අහක දාන්න තියෙන කසල ගොඩක් මේ කූඩේට එකතු කරලා විසිකරනවා. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ පුද්ගලයා තුළ තිබෙන්නේ ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩ එකක් හැටියට අරගෙන තියෙන. පහත් වෙලා මේ කූඩේට කසල ගොඩ පුරවනකොට ඔන්න එකපාරටම දකින්න මැණික. කසල ගොඩේ තිබුණත් මැණික මැණිකමයි කියලා ඔන්න ඊළඟට මැණිකටයි ඡන්දය දෙන්නේ. මැණික පිළිබඳව ඊළඟට ඡන්දය ඇති වෙනවා. අන්න ඡන්ද මූලකාවසු සබ්බේත. අර කසල ගොඩක් හැටියට තිබුණ එකින් අන්න මැණිකක් උපන්නා. ඡන්ද මූලක ඡන්දය තමයි මුල්ුනේ. ඊළඟට මානසිකාර සම්භව. මෙනෙහි කිරීම නිසායි ඒකේ ප්‍රභවය හට ගැනීම සිදු වුනේ. සමහර විට හිතන්න පුළුවන් මැණික උපන්නේ මැණික් පතලේ හරි තව කොතනක හරි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මනෝ පුබ්බංගම ධම්මා කියන ධර්මතාවට අනුව උපදීන තැනයි ඊළඟට කියන්නේ. මුළුනේ ඡන්දය. ඊළඟට සම්භවය හටගන්නා ස්ථානය මානසිකාය. මෙනෙහි කිරීම. පස් සමුදයා සබ්බේ ධම්ම. අසත ස්පර්ශ වුණා මැනික විශේෂ දෙයක් හැටියට. අර කසල පොඩියේ තියෙන අනිත් දේවල් අතර මේක පිළිබඳව ස්පර්ශයක් ඇති වුණා. ඇහි ගැටුණා මේක. අන්න පස් සමුදය. වේදනා සමෝසරණ. මේ මැනික දැක්කත් එක්ක මේ පිළිබඳ සැප වේදනා රාශියක් සිත පිළිබඳව සිතේ ඇති වුණා. වේදනා සමෝසරණ. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. ඊළඟට සමාධි පංක. එතකොට මෙතන මේ කියන්නේ මිච්ඡා සමාධිය වෙන්න පුළුවන්. නමුත් අර මැනිකටයි හිත ගිහිල්ලා තියෙන්නේ. මැණිකටම යොමු වුණ සමාධියක් දැන් තියෙනවා. මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. රසල කොට ගැන නොවේ දැන් එහෙම පිටීම මෙයාගේ භාවනාව අර මැණික ගැන. ඊළඟට සතාධිපතෙය සම්බේධම්. මේ අධිපතිකම යම් කිසි දෙයක් තව දෙයකින් වෙන් කරලා ඒක ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට නොවිසිරුණු සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තිබෙනව නම් වෙන දේවලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය, ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතිය. මිච්ඡා සතිය වෙන්න පුළුවන්. නමුත් මැනිකටයි දැන් සතිය ඇදිලා තියෙන්නේ. තීරණාත්මක කොටස ඔන්න ඊළඟටයි තියෙන්නේ. පඤ්ඤුත්තර. දැන් මේ මැනික පිළිබඳව කොයි කොයි ආකාරයෙන් හරි මිච්ඡා වශයෙන් හෝ සතියක් සමාධියක් ඇති. දැන් යම් කිසි විදියකින් ධර්මානුකූලව මේකෙන් එතෙර වෙන්න ඕන නම් මේ මැනිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් කරගත යුතු දෙයයි ළඟට තියෙන්නේ. පඤ්ඤුත්තර සම්බේ ධම්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මැනික විනිවිද දැකලා ආයිත් මේක කසල ගොඩටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. පඤ්ඤුත්තර. ඒ පිළිබඳ ප්‍රඥාව. මේ මුළු මහත් ලෝක කසල ගොඩේම ඒක දෙයක් මැනික. ලෝක විනාශයේදී විනාශ වෙන සාමාන්‍ය අඟුරු කුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මැනිකෙන් එතර වුණා. පඤ්ඤුත්තර සබ්බේ ධම්ම. එතකොට මේ වයසාරය අර අනිකුත් බ්‍රාහ්මණයන් කියන වගේ ආත්මසාරයක් නොවේ මෙතන තියෙන්නේ. විමුක්තියයි සාරය. මහා සාරෝපමාදී සූත්‍ර වලත් සාරය හැටියට දක්වන්නේ මුළු මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තියයි. මේ වයින් මිදීමමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා සංකල්ප ගොඩක් එකතු කරගෙන කරගහ ගැනීමයි කියලා. නමුත් ඒක නොවේ. මේ සංකල්ප විනිවිද දැකලා ඒ වයින් එතර වීමයි. එතර වීමෙන් ලබන විමුක්තියමයි සාරය. විමුක්ති සාරා සම්බේධම්. මේ සංකල්පය මනික පිළිබඳ ඇති කරගත්තු සංකල්පය මේක ලෝකයෙන් වෙන් කරලා 아무ත දෙයක් වටිනා දෙයක් කියලා තණ්හා මාන දිච්චි වශයෙන් ඇති කරගත්තු ඒ සංකල්ප රාශිය නැතිවීමෙන් මනික අහෝසි වුණා. අන්න ඒක තමයි විමුක්තිය. ඒ මිදුණා. මනිකෙන් මිදුණා. විමුක්ති සාරා සබ්බේ ධම්මා. ওই විදිහට මෙතන මේ ඉතාම වටිනා සූත්‍රයක්. විදර්ශනා කර්මස්ථානයක් කරගත හැකි තරම් වටිනා සූත්‍රයක් මෙතන තියෙන්නේ. මේ විදිහට ප්‍රඥාවෙන් දැකලා ඉන් මිදුණාම අන්න ඒකම තමයි මනසට අරමුණු වන ධර්මයක ඇති හරය හැටියට ගතිය යුත්තේ. සාරය හැටියට ගතිය යුත්තේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේදී හැම දෙයක්ම කර්මස්ථාන අරමුණු වෙනවා. ඒ නිසාම තමයි අතීතයේ සිටි රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා පිළිබඳව අපට හිතාගන්න බැරි තරම්ම අමුතු පුදුම කර්මස්ථාන තියෙනවා. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්භන පවා කර්මස්ථාන වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා හේතු සහිතව ආදි කර්මිකයාට සමහර කර්මස්ථාන තහනම් කරනවා. විසභාග ආරම්භ. පුරුෂයෙකුට නම් ස්ත්‍රී රූප, ස්ත්‍රියකට නම් පුරුෂ රූප. ඒක හේතු සහිතයි. මක්නිසාද? සමහර විට අමු සෝහණී තිබෙන කුණු වීගේ මල සිරුර දැකලා සමහර සංඝයාට රාගය උපන්න බව තේර ගාථාවල සඳහන් වෙනවා. නමුත් ඒ තේර ගාථාවල තවත් වටිනා තේර ගාථාවක් සඳහන් වෙනවා. නාගසමාල තේර ගාථා කියලා. නාගසමාල ස්වාමීන් වහන්සේ විසභාග ආරම්භණයක් මුල් කරගෙන රහත් වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් බගේ සඳහන් වෙනවා. මම එක දවසක් පින්න පාති වැඩියා. මහා මාර්ගයට බැස හැටියෙම මෙන්න තූරේ නාද මන්ද එක්තර නාටිනාගනා බොහොම ලස්සනට සැසිරලා නටනවා. දැක හැටිය මොකද වුනේ? තතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත තතෝ චිත්තං විමුච්චිමි පස්ස ධම්ම සුධම්මතං. ඒ නාටිකාංගනාව දිහා බැලුවා. මොකද්ද මේ සද්ද කියලා ඔළුව උස්සල බැලුවේ හැටිය මොකද වුනේ? තතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත. ඒ අවස්ථාවේ මට යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ නොවේ යෝනිසෝ මනසිකාරය හටගත්තා. ආදීනව පාදුරහු මේකේ ආදීනව පක්ෂය මට වැටුණා. නිබ්බිදා සමතිට්ඨත නිබ්බිදාව නිර්වේදයේ මට හොඳට පිහිටියා. සතුව චිත්තං විමුච්චිමේ ඒ මොහොතේම මගේ සිත විමුක්ත වුණා. පස්ස ධම්මසු ධම්මතං මේ ධර්මයේ සුධර්මතාව බල. ඔන්න ඔය ධර්මසු ධර්මතාව හෙළි කරගන්න නම් මේ සූත්‍රය තෝරන්න වෙන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කරලා නොවේ. මිත්‍යා සමාධියෙන් හෝ අර මැනික පිළිබඳව සිටිවිලි ධාරාවක් ගිහිල්ලා සතියක් සමාධියක් මිත්‍යා වශයෙන් නොව ඇති වුණා නම් යම් කිසි අවස්ථාවක යෝනිසෝ මනසිකාරය ආවා මේක පිළිබඳව ඒ ක්ෂණයෙන්ම අර සම්දිට්ඨික අකාලික ඉහිපසික කියන ධර්ම නියාමතාව අනුව ඒ ක්ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා. ඒ නිසාමයි අර අතීතයේ නුක් බ්‍රාහ්මණේ තම තමන්ගේ ධ්‍යාන භාවනා හැම කරලා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. ඒක ගාථා පදයක් අහලා කොහොමද රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. ඒක බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය නිසා වුණේ. එහෙම නැත්නම් මේ බුදු පියාණන් ඒ කාලේ හිටියේ පින් නැති අය කියලා. ඒ විදිහට පොරනවා. නමුත් මෙතන තියෙන ධර්ම ප්‍රාතිහාර්ය ගැන කල්පනා කරන්නේ නැහැ බොහෝමයි. මේ ධර්ම ප්‍රාතිහාර්ය අනුව කල්පනා කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් සමහර කෙනෙක් දේ දුන්නක් පායනකම් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද දන්නේ නැහැ. නමුත් ඥානවන්තව උදෑසන අර වැලක කොළයක එල්ලෙන පිනිමිදක් ඔස්සේ ඊර පායනකොට හරියට ඉලක්කය අල්ලලා බැලුවොත් සූර්ය රශ්මිය තියෙන සියලුම වර්ණ සංකලන ඒ පිනිමින්දුව තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒකම කර්මස්ථානයක් කරගත්තොත්. අන්න ඒ විදිහට මේ මුළු මහත් ධර්මයේම අර සත්‍යස් බෝධිපාක්ෂයේ ධර්ම ආදී හැම එකක්ම සමහර විට විසභාකාරම්මණය පවා දකින්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක දිහා බැලුවාම ශාස්ත්‍රීය වශයෙන් බැලුවාම අහසට පොළොව වගේ පරතරය. සම්මාදිටි මිච්ඡාදිටි කියන වචන දෙක බැලුවාම අහසට පොළොව වගේ පරතරය. ඈතයි. නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඉතාම සුළු වෙනසයි තියෙන්නේ. දැන් අර පිනිබිඳ ඒක කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. සමහර විට අපිට ඉබේමත් පේනවා ඉර පායාගෙන එනකොට ඉතාමත්ම සුළු වෙනසක් කළ හැටියේ අර පිනිබිඳේ තියෙන වර්ණ සංකලනයේ නොපිනි යනවා. ඒක පිනින්නේ එක්තරා ඉලක්කයකට බැලුවම පමණයි. ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳව. සංදිට්ඨික, අකායික, ඊහිපස්සික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ මේ ධර්මයේ ස්වභාවය ඕකයි. එතකොට මේ සූත්‍රයේ පිළිබඳව අපි දුන්න විග්‍රහය සබ්බේ ධම්මා කියන එක හැම දෙයක්ම කියන අර්ථයෙන් අරගෙන කළ විග්‍රහය. තවදුරටත් සනාථ වෙන වටිනා සූත්‍රයක් අපට හොයාගන්න පුළුවන් වෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ සමිද්ධි සූත්‍රය. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට අපි කලින් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුළු කාරණා කීපයක විතරක් වෙනසක් තියෙනවා. ඒ සූත්‍රයේදී ඒ සමිද්ධි ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගෝලෙක් වගේ සරියුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. මෙන්න මේ වායි සරියුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න. කිමාරම්මනා සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ. නාම රූපාරම්මනා භන්තේ තේපන සමිද්ධික්ව නානත්තං ගච්ඡanti. ධාතුසු භන්තේ තේපන සමිද්ධිකින් සමුදයාති. පස්ස සමුදයා භන්තේ තේපන සමිද්ධිකින් සමෝසරණාති. වේදනා සමෝසරණා භන්තේ තේපන සමිද්ධිකින් පමුඛාති. සමාධි පමුඛා භන්තේ තේපන සමිද්ධිකින් ආදිපතියාති. සතාදිපතියා භන්තේ තේපන සමිද්ධිකින් උත්තරාති. පඤ්ඤුත්තරා භන්තේ තේපන සමිද්ධිකින් සාරාති. විමුති සාරා භන්තේ තේපන සමිද්ධිකින් ඕගධාති. අපතෝගධා භන්තේ. ඔය විදිහටයි තියෙන්නේ. මෙතන අමුත්තකට තියෙන්නේ මුල් ප්‍රශ්න දෙකත් අග ප්‍රශ්නයක් පමණයි. අනිත් හරි අර බුද්ධ දේශනාවේ තියෙන කාරණා විදිහමයි. නමුත් මෙතනින් ඉතාමත්ම පැහැදිලිව පිළිවෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක පිළිබඳවයි. ඒක පැහැදිලිවම තියෙනවා. අතන අර සබ්බේ ධම්මා කියලා කියනකොට සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා ওই විදිහට. නමුත් මෙතන පැහැදිලිවම පෙන්නනවා සරියුත් ස්වාමීන් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක ගැන. දැන් අපි පරිවර්තනය කරමු මේ ප්‍රකාශ කළ ටික. කින් ආරම්භනා සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ. සමිද්ධි කුමක් අරමුණු කරගෙන පුරුෂයෙකුට සංකල්ප විතක්කය උපදීද්ද? පිළිතුර නාම රූප ආරම්භන භන්ති. නාම රූපය අරමුණු කරගෙනයි කෙනෙකුට සංකල්ප විතක්කය ඇති වෙන්නේ. ඇති වෙන තාක් සංකල්ප විතර්ක නාම රූපය මුල් කරගෙන. ඊළඟට තේපන සමිද්ධි කුව නානත්තං ගච්ඡanti. ඒවා නානත්ත්‍යට යන්නේ කොතනද? එතන දෙන පිළිතුර ධාතු සුභන්ති. අටලොස් ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයට යන්නේ. ඒ කියන දේවල් නානත්වය හැටියට සලකන්නේ අර අටලොස් ධාතුන් අනුවයි. ඊළඟට අනිත් හරිය. අර කලින් කියාවු විදියටමයි දිගටම තියෙන්නේ. තේපන කියලා කියන්නේ අර සංකල්ප විතර්ක පිළිබඳව. කෙලින් මහන්නේ මේ සංකල්ප විතර්ක කොමක් අරමුණු කරගෙනද හටගන්නේ? නාම රූපය අරමුණු කරගෙන සංකල්ප විතර්ක කොතැනද නානත්වයට යන්නේ? අටලොස් ධාතුන් පිළිබඳවයි. මේ සංකල්ප විතර්ක වල සමුදය කුමක්ද? ස්පර්ශයයි, සමෝසරණය, එක්රැස්වීම කොතනද? වේදනාවේ ප්‍රමුඛ වන්නේ සමාධියයි, අධිපති වන්නේ සතියයි, එතරම්ම තැන, මුදුන්ම තැන, ඉහළම තැන ප්‍රඥාවයි, සාරය විමුක්තියයි. අවසාන ප්‍රශ්නය ඒකත් නිවනටම අදාළ දෙයක්. කින් ඕබදා මේවා ගිහිල්ලා කොතැනටද ගලා බහින්නේ? එහෙම නැත්නම් මේක බැසගන්නේ කොතැනටද? අමතෝගදා අමෘතත්වයට. නිවන පිළිබඳව විශේෂ වචනයක් එතන තියෙන්නේ. අමෘතත්වයටයි ගලා බසින්නේ හැම දෙයක්ම. කලින් කිව්වා වගේ හැම දෙයකම තිබෙනවා අමෘතත්වය, නිවන ලබා දෙන ශක්තිය. හැබැයි යෝනිසෝ මනසිකාරයේ යෙදුවොත් පමණයි. මෙතන පැහැදිලිවම පිළිවෙනවා මේ ප්‍රකාශ වෙන්නේ සංකල්ප විතර්ක පිළිබඳවයි. මනසට අරමුණු වන දේවල් හැම දෙයක්ම සංකල්ප විතර්කයි. ඔය කියපු ධර්මතාවලට අනුවයි මනසට අරමුණු වන දේවල් අගය කළ යුත්තේ. එහෙම නැති වරාත්මවාදීන් ප්‍රකාශ කළා වගේ ආත්ම සාරය බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නොවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මනෝ පුබ්බංගමා ධම්මා කියන ඒ ධර්ම නියාමතාව අනුව මෙයින් පෙනෙනවා මේ නාම රූප අරමුණම. මේ නාම රූපය ගැනමයි අපි දිගටම කතා කරන්නේ මොකක් දේශනාවල. දැන් මෙතනින් පැහැදිලි වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වව ධර්මයේ ප්‍රතිපදාවෙන් කෙරෙන කුමක්ද කියලා. අර නාම රූපේ අරමුණු කරගෙන පටන් ගන්න ප්‍රතිපදාව අවසන් වෙන්නේ නාම රූපය විනිවිද දැකීමෙන්. නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දැකලා ඉන්න ඉතර වීමෙන් තමයි අවසාන වන්නේ. ඒ කාරණේයි මේ සූත්‍රවලින් පැහැදිලි වෙන්නේ. නාම රූපෙන් මිදීමමයි සාරය හැටියට ගන්න ඕනේ. එතකොට මෙතනින් ප්‍රකාශ කළේ නාමයත් රූපයත් අතර සම්බන්ධතාව වගේම මේ නාම රූපයේ ප්‍රවණතාව ඇති ශූන්‍යත්වය හරියාකාර තේරුම් ගත්ත නම් යම් කිසි අවස්ථාවක ඒ නාම රූපයේ විනිවිද යාමට හැකියාවක් ඇති වෙනවා. ඒක ප්‍රඥාවෙන් කෙරෙන දෙයක්. ප්‍රඥාව නැති තාක් මේ නාම රූපයේ විඥාණය පටලැවෙන ස්වභාවයක් තියෙනවා. හිත පටලැවෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වෙන්නේ රහතන් වහන්සේ පිළිබඳව. කෝධං ජහේ විප්පජහේයමානං සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛ කියලා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා. කෝධං ජහේ ක්‍රෝධය ඉවත් කරන්නේ, විප්පජහේයමානං මානිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ, සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය සියලුම සංයෝජන ඉක්මවාලන්නේ, තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපයෙන් නොරැඳෙන නොඇලෙන නොබැඳෙන ඒ පුද්ගලයාව අකිංචනං, ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් අයත් නැති ඒ පුද්ගලයාව නානුපතන්ති දුක්ඛ, දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකරත් ඒ පුද්ගලයා මත කඩා නොවදිත් කියන එක වගේ. ඔන්න ඔයිනුත් අපට පෙනෙනවා එතකොට බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපයේ ඉක්ම වීමේ, නාම රූපයේ ඇති ශූන්‍යත්වය වටහාගෙන ඉක්ම වීමේ ක්‍රමයකුයි මින් දක්වන්නේ. ඉතාමත්ම වටිනා කාරණයක් අපට හිරි වෙනවා. බ්‍රහ්මජාල සූත්‍රය ටිකක් විග්‍රහ කරලා බැලුවොත් දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ඒ සබ්බතෝ පභානිදස්සන විඥානෙ. ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකවත් වූ අනිදස්සන විඥානෙ ප්‍රඥා ප්‍රභාවෙන් අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවන ආකාරයෙන් යමක් නිෂ්ප්‍රභාව වෙනම කියන එක අපි චිත්‍රපටි ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභා වුණේ දොරවල් හැරීමෙන්. දොරවල් හැරීම නිසා විශාල ආලෝකයක් ආවම අර සිනමා තිරයට වැටලා තිබුණ සුළු ආලෝකය එහෙම පිටින්ම නිෂ්ප්‍රභා වුණා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවෙන්, අනිදසන විඥානයේ ප්‍රඥා ප්‍රභාවෙන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභා වෙන ආකාරය අපට බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. අර පුළුල් ප්‍රඥා ප්‍රභාවයෙන් පටු මිත්‍යා දෘෂ්ටි 62ක් නිෂ්ප්‍රභා වුණේ කොහොමද? අනිකුත් තීර්ථකෙන් ඒ මිත්‍යා දෘෂ්ටිකෙන් ඒ දෘෂ්ටි තනාගත්තේ නාම රූපය මල්ලා ගැනීමෙන්, නාම රූපේ රැඳීමෙන්, නාම රූපේ බැඳිලා ඒව පිළිබඳව තර්ක කරලා නාම රූපයෙන් මනිපදවාගත්තු දෘෂ්ටි සමූහයක්. අන්න ඒ නිසායි ඒ කාරණයේ සුත්ත නිපාතේ මහාවිහව සූත්‍රයේ සඳහන් වෙනවා අනිකුත් දෘෂ්ටිවාදී නාම රූපයෙන් නොමිදුන බව මෙහෙම ප්‍රකාශ කරනවා. පසන්නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා ඤස්සති තානිමේව කාමං බහුම් පස්සතු අපකංවා නහි තේන සුද්ධින් කුසලාවදන්ති. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ මත තියෙනවා සමහර දෘෂ්ටි අභිඥාලාවෙන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි. ඔවුන් ලෞකික අභිඥා ලබාගෙන පෙරවිසු කඳ පිළිවෙල පිළිබඳව සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට පරිචිත්ත විඥානණයෙන් තවත් දේවල් සොයාගෙන ඒ වගේ ගුණනාගාගත දෘෂ්ටි සමූහයකුත් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා නිෂ්ප්‍රභාවක් නිසා. හේතුව මොකද්ද? අන්න ඒක කියවෙනවා මේ ගාථාවෙන්. පස්සන්නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥාවලින් දකින්නාවේ මිනිසයා දක්ඛිති නාම රූපං. දකින්නේ නාම රූපෙමයි. විස්වානවා ඤස්සති තානි මේව ඒ නාම රූපය දැකලා ඒකම නිත්‍ය වශයෙන් අල්ල ගන්නවා. හරියට අර අඳුරු වීදුරු සහිත අඳුරු කාමරයක අඳුරු වීදුරුවක් හැරි ජනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ වීදුරුවේ වැටෙන දේ මිසක් පිළිමිබු වන දේ මිසක් ඉන්න ඇතට නොපෙනෙනවා වගේ අර නාම රූපයේ ගිහිල්ලා රැඳෙන මැදෙන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදීන් ඒ තමන් දැක්ක අතීත ජාති අනුව යම් යම් දෘෂ්ටි නිපදවා ගත්තා. අන්න ඒකයි මෙතන කියන්නේ. දිස්වානමා ඤස්සති තානි මේව. ඒ නාම රූපයමයි සත්‍ය වශයෙන් ගන්නෙ. කාමං බහුපසතු අප්පකම්මා. ඕනනම් බොහෝ කොට හෝ දකීවා සිරු කොට හෝ දකීවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒගොල්ල හුඟක් දැක්කත් ටිකක් දැක්කත් ඒක නැති වැඩක් නැහැ. නැහි තේන සුද්ධින් කුසලාව දන්ති. බුද්ධාදී කුසලයෝ නියම දක්ෂයෝ ඉන් සුද්ධියක් ඇති වේ යයි නොකිය. දැන් මෙතන පැහැදිලිව පෙනෙනවා අර පතු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒ වනාම රූපයේ දැඩිව අරගෙන ඒ මත ගොඩනගාගත් දෘෂ්ටි. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයේ නාම රූපී මොහාන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනය. ඒක ඊටාත්ම පැහැදිලි වෙනවා. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බ්‍රහ්මජාල කියන නම දීලා තියෙන්නේ මොකද? මේක බඹදැලක් හැටියට උපමාව දීලා තියෙනවා. බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා සූත්‍රය අවසානයේදී මේක බ්‍රහ්මජාලයක්. උපමාව දක්වන්නේ හරියට අර මස් මරන්නෙක් ඉතාම සියුම් දැලකින් යම්කිසි ජලාශයක ඉන්න සියලුම මත්ස්‍යයන් අල්ලනවා වගේ උන්ට කෙසේවත් බේරෙන්න බැරි විදිහට ඉතාමත්ම සියුම් දැලක් වියලා දැම්මොත් ඒකට ඔක්කොම අහු වෙනවා වගේ මේ බ්‍රහ්මජාලයට ලෝකයේ ඇති තාක් සියලුම දෘෂ්ටි අහු වෙනවා කියලා. එතකොට දැලකේ දැල් ඇස කුමක්ද කියලාත් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැලක් හැටියට ගත්තොත් ඒ දැලේ තිබෙන සියුම් දැල් ඇස කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඉතාමත්ම පැහැදිලිව පෙනෙන සූත්‍රය පුරාම එදින එක්තරා වචනයක් තියෙනවා. ඒ එක්කේ දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනකොට බුදු පියාණන් වහන්සේ යොදන වචනේ මොකක්ද? තද පිප්පස්සපච්චය. ඒකත් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. ඔය විදිහට එතකොට අපට පේනවා මේ ස්පර්ශය. මේ ස්පර්ශය තමයි අර දැල්ලස. මේ ස්පර්ශය මුල් කරගෙන සලායතනෙ මගින් ගොඩනගාගත් දෘෂ්ටි සමූහය. අනිකුත් මිත්‍යා දෘෂ්ටිකෙන් අතර තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. සලායතන නිරෝධයෙන් සලායතන නිරෝධය කියලා කියන මේ නිර්වාණ දර්ශනය ලැබුණු එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් එතනින් පින්. මේ කාරණේ තවදුරටත් පැහැදිලි වෙනවා මේ සූත්‍රයේ නාම රූපයන්ව ගිහිල්ලා මේ මිත්‍යා දෘෂ්ටිකෙන් නිපදවාගත් දෘෂ්ටි නිසා ඇත්ත වශයෙන්ම උන් සංසාරේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය ප්‍රකාශ කරනවා. දැන් සඳහන් වෙනවා සබ්බේති චෙහි පස්සායතනෙහි පුස්ස පටි සංවේදෙන්ති තේසං පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භවಂತಿ යතෝ ඛෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනානං සමුදයං ච අත්ථගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යතා භූතං පජානාති අයං ඉමේ සබ්බේහෙව උත්තරීතරං පජානාති. ඒ කියන්නේ ඔන්න වෙනස පෙන්නුවා හොඳටම. ඒ දෘෂ්ටිවාදීනුත් මේ බෞද්ධ දර්ශනයත් අතර ඇති වෙනස. ඒ දෘෂ්ටිවාදීන් අර විදියට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඉන්ද්‍රිය ස්පර්ශය සමහර විට අභිඥා ලැබුවත් ඒත් අර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි. සලායතනෙ මුල් කරගෙන ඇති කරගත්තු ඒ ස්පර්ශය නිසා උන්ට වේදනාවක් ඇති වෙනවා. වේදනාව විශේෂයෙන්ම උපාදාන ආදී වශයෙන් සංසාරයේම කරකැවෙනවා. නමුත් සම්‍යක් ප්‍රතිපදාව යන විමුක්ත භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර සලායතනයන්ගේම සලායතනයන් පිළිබඳවම එක්තරාංග සම්පූර්ණ අංග පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ. සලායතන පිළිබඳව සමුදයං ච අත්ථගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච කියන පැති පහම ප්‍රකට වෙනවා. ඒ ප්‍රඥා ප්‍රභාවක සලායතනයන්ගේ හටගැන්ම සලායතනන්ගේ අස්තගමන අස්තයට යාම ඒවායේ ආස්වාද පක්ෂය ඒවායේ ආදීනව පක්ෂය ඒවායේ නිස්සරණ ඒවායේ නික්මී කියන මේ අංග පහම ප්‍රකට වෙන නිසා තමයි ඒක උත්තරීතර ඥානයක් හැටියට ගත හැකි. මෙතන පටිච්චසමුප්පාදය ගැන සඳහන් වීමත් ඉතාමත්ම වැදගත් කාරණාවක්. අපි නිසාද මේ පිළිනවා පටිච්චසමුප්පාදය අතීතයට දාලා තේරුම් කළ හැකි දෙයක් නොවන බව. මේක මේ වර්තමානයටම අදාළ දෙයක්. මේ නාම රූපය පිළිබඳ වෙන්නේ විඥානේ. මේ විඥානේ පිළිබඳව සංයුත්ත නිකායේ ප්‍රතිචසමුප්පාද ධර්ම කියන විශේෂයෙන් සඳහන් වෙන නිදාන සංයුත්තේම ඒ පටිච්චසමුප්පාද විස්තර කරන අවස්ථාවේ විඥානය තෝරන්නේ මේ විඥාන හයම අහු වෙන හැටියට. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී වශයෙන් විඥාන හයම අහු වෙන හැටියට. එයින් අපට පේනවා මේ ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයේ විඥානයේ පටිසන්ධි විඥානයක් වෙන එකක් නොවන බව. එකක් නොවේ මෙතන කියන්නේ. මේ විඥාන හයෙහිම පිළිමුණ නාම රූප ආශ්‍රයෙන් තමයි සලායතනයක් ගොඩනගන්නේ. ආයතන හය. අජ්ජත් බහිද්ධා වශයෙන් භේදයක් ඇති කරගන්නේ අර නාම රූපය විනිවිද යාමට නොහැකි වීම නිසා. එතන පෙනෙනවා දෙකක්. මේ මම මේ නාම රූපය. මේ බලන මම මේ අරමුණ වන නාම රූපය කියලා ওই දෙක අතරේ ඊළඟට හදා ගන්නවා අජ්ජත් බහිද්ධා භේදය. ඒක උඩ තමයි සලායතනයක් ගොඩනගන්නේ. ඒක උඩ තමයි ඊළඟට වේදනා ආදී ධර්ම ගොඩනගන්නේ. ඒකෙන් තමයි තණ්හා උපාදාන වශයෙන් ওই විදිහට පටිච්චසමුප්පාදයටම අහුවෙලා උන් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒකෝට ප්‍රත්‍යජාල සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා මේ විඥානයේ පිළිබිඹු වන නාම රූපයේ ඒ පිළිබිඹුව දැඩිව ගැනීම නිසා ඒ පිළිබිඹු ආත්ම වශයෙන් සැලකීම නිසා කොටින් කියනවා නම් සක්කාය දිට්ඨිය නිසා මේ විදිහ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකේ පවතින බව. මේකට අපි පොඩි උපමාවක් ගනිමු. මෙතෙක් ප්‍රකාශ කළ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනය සම්‍යක් දෘෂ්ටියත් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක් අපට සොයා ගන්න පුළුවනි උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ තියෙනවා මණි ප්‍රශ්න. එක්තරා මණිකක් පිළිබඳ ප්‍රශ්න. මණි පිළිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් අපි උපමාවට ගන්න. මිවුළු නුවර වාසල දොරටුවට ටිකක් ඈතින් පොකුණක මණිකක් තියෙනවා කියලා නගරවාසීන් ඇවිල්ලා වේදේහ රජුන්ට දැන්නුවා. වේදේහ රජුරෝ තමන්ගේ සේනක පඬිතියට පැවරුවා මේ මණික ලබා ගන්න. සේනක පඬිතියා ගිහිල්ලා මිනිසුන්ට කියලා පොකුණේ දිය ඉස්සවල බැලුවා. නැහැ මණික. ඊළඟට මඩත් හාරලා බැලුවා. ඒත් නැහැ. සොයාගන්න. පස්සේ බිමත් හාරලා බැලුවා. ඒත් මණික සොයාගන්න බැරුව ඇවිල්ලා වේදේහ රජුරවන්ට දැන්නුවා. ඉතින් රජුරුව බෝසත් මහෞෂධ පඬිතුමාට කිව්වා මහෞෂධ පඬිතියා ගිහිල්ලා බැලුවා විතරයි තීරුම් ගත්තා. මේ මණික තියෙන්නේ පොකුණු ඉවුරේ තියෙන තල් ගහක කවුරු කැදැල්ලෙක් කියලා. පොකුණේ තියෙන ඡායාව විතරයි. පිළිබිඹුව විතරයි කියලා රජුවන්ට පෙන්නුවා. මිනිසෙකුට කියලා දියතලියක් දාලා ඔන්න බලන්නේ මේ දියතලියෙත් මණික පේනවා කියලා. එහෙම රජුවන්ට කාරණේ පැහැදිලි කරලා අන්න තල් ගහේ මණික තියෙන්නේ මේ කැරලා ගන්න කියලා ප්‍රකාශ කළා. දැන් මේ උපමාවෙන් අපිට හිතා ගන්න පුළුවනි අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනය වගේ තමයි සේනකගේ දර්ශනය. බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ නාම රූපය පිළිබඳව මේක පිළිවෙමුවක් කියන අවබෝධය තමයි මේ මහෝසද පඬිතයා බෝධිසත්වයන් වහන්සේ ඉදිරිපත් කළ පිළිවෙමුව පිළිබඳ විසඳුම. එතකොට සක්කාය දිට්ඨියෙන් කියන්නේ මොකක්ද? තව ටිකක් කල්පනා කරලා බැලුවොත් අන්ත දෙකක් මැදිනුයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන්නේ. අන්ත දෙක කුමක්ද? ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්චේ දෘෂ්ටියත්. මේ ශාස්ත්‍ර දෘෂ්ටි හරියට අර පිළිඹුහි ඇලීම වගේ. අපි ඡායාවක් දැක්කහම සමහර කෙනෙක් වතුරක එහෙම තමන්ගේ රූපය දැකලා ඒකට අල්මක් උපදවා ගන්නවා. මේ වෙන කෙනෙක් කියලා. අර ඒ දණ්ඩ උඩ බලලාගෙන අපි ප්‍රකාශ කළේ කලින් දේශනාවකදී ඒ වගේ. තවත් සමහර විට මේ පිළිබඳ ද්වේෂයක් තියෙනවා. ඔන්න ඔය විදිහට ආත්ම ස්නේහයයි ආත්ම ද්වේෂයයි කියන ආකල්ප දෙකට නැඹුරු අර සක්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණ අන්ත දෙකක් තමයි අර සස්සත දිට්ඨි උච්චේ දිට්ඨි කියන දෙක. හරියට අර සේනක පොකුණේ දිය ඉවත් කරලා හාරලා බැලුවා වගේ වැඩක් මෙතන තියෙනවා. ওই දෙකට මැද එකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. තේරුම් ගන්නවා මේ නාම රූපයේ අර පොකුණේ යමක් පිළිඹු වෙන ස්වභාවය නිසාම පොකුණේ දැක්වෙන්නේ පිළිඹුවා, දැක්වෙන පිළිඹුවා. මේකේ හරයක් නැහැ. මෙතන තියෙන නාම රූපයේ නාමය අපි කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම මාත්‍රයක්, නාම ස්වરૂපයක් පමණයි. මෙතන තියෙන රූපය නාම රූපය. නාම ස්වરૂපයක් පමණයි. මේක නියම නාමයකුත් නොවේ, නියම රූපයකුත් නෙවෙයි. නාම ස්වરૂපයකුත් නාම රූපයකුත් පමණයි කියලා එහෙම තේරුම් අරගෙන ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයට අනුව මේ නාම රූපය විනිවිද දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනගා ගැනීමෙන් තමයි, ඒ ප්‍රඥාව උදා කර ගැනීමෙන් තමයි මේ නාම රූපයෙන් කෙනෙකුට විමුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් මේ දේශනේ අපි නාම රූපය ගැන විශේෂයෙන් ප්‍රකාශ කළේ. නාම රූපයත් විඥාණයත් අතර සම්බන්ධතාව විශේෂයෙන්ම මේ අනිදස්සන සම්බතෝපභ විඥාණං අනිදස්සනං අනන්තං සම්බතෝපභං කියලා කියන අපි මුලින්ම සඳහන් කළ ගාථා ධර්මයේ මුල් පදයේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපට පිළිවෙන්නේ.
බුදුපියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානේ අර නාම රූප පිළිබඳ බව සම්පූර්ණයෙන් අවබෝධ වීම නිසාම ඒක නිවිද දැකීමේ ශක්තියක් ඇති වෙනවා. අනිකුත් ඇයට මේක පිළිබඳ බව නොතේරීම නිසා ආත්ම ස්නේහය ආත්ම ද්වේෂය ඇති කර ගන්නවා. ඒක හරියට එක්කෙනෙක් හැවනැල්ලේට ඡායාවට අල්ම උපදවා ගන්නවා. තව කෙනෙක් හැවනැල්ලේට බය දුවනවා. ඔන්න ඔය විදිහ අන්ත දෙකක් ලෝකේ තියෙනවා.
ද්විහි භික්කවේ දිටිගතේහි පරියුක්තිතා දේව මනුෂ්‍යා ඌලියන්ති එකේ අතිධාවන්ති එකේ චක්ඛුමන්තූව පස්සන්ති කියලා ඉතිවුත්තකේ සඳහන් වෙන්නේ ඒ කාරණයි. ඒ කියන්නේ දිවි මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩලා ලදුව ඇතැම් කෙනෙක් පසුබසිනවා, ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා. චක්ඛුමන්තූව පස්සන්ති ඇස් ඇත්තූම දකි.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.